මේ ලෝකයේ ගැන ඔබ හිතන් ඉන්නේ කෙසේද?
ඒ අනුව ඔබ කොච්චර දුක් විඳිනවාද?
මේ දුක් වල හැයගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ.
සසර රෝගේ තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට.
හොඳයි බින්දුතුනි, එරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපි ධම් සාකච්ඡාව ආරම්භ කරන්න මත්තෙන් සියලු දෙනාම මා සමග නමස්කාර පාඨය කෙවරක් සජ්ජායනා කළා. ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
තුල්ලෝකාග්‍ර වූ අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නමසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ පන්නා වූ සුවසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි. ඒ උත්තරීතර ධම්ම ගනුගමනය කරන්නා වූ, අනුගමනය කළා වූ, අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ සිගෞරවණීය මහා සංඝරත්නයේ අවසරයි. හොඳයි පිඟතුනි, අපි මේ සාකච්ඡා මාලාවේ ඔබ සියලු දෙනාගේ හිතේ තියෙන ගිනි සාසුද්දෙන්ම නිවල දාන්න ඕන කරන දහම්මග අනුපිළිවෙලින් ක්‍රමානුකූලව ඔබට ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. මේ හැම දේශනාවකම මේ ගැන මුලින් මතක් කරන්න හේතුව තමයි පිඟුතුනි, මේ දහම් දේශනා ඔබ වගේම විවිධ පිරිස් ශ්‍රවණය කරනවා. සමහර කෙනෙක් මැදින්ක දේශනාවක් මුලින්ම ශ්‍රවණය කර, එතකොට ඒ කෙනාට අලුතින් අහන කෙනෙකුට දැන ගැනීම උදෙසා තමයි අපි මතක් කරන්නේ. වචන කීපයක්කින් මොකද්ද මේ දේශනා මාලාව තුළ සිදු කරන්නේ කියලා. අපි මුලින් ඉඳලාම පිඟුතුනි කතා කරගෙන ආවා සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධං සාසනං කියන තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙන කාලෙකදී විද්‍යාමාන වෙන ශ්‍රී සම්බුද්ධ ශාසනය කියන එක පූර්ණේ කරගන්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේ මතු කරපු විදිහට, සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා ක්‍රමවේදයේ තුලින් සචිත්තයන් දමණය කර ගැනීම, සියලු ලෝක සත්වයන්ගේ චිත්තයන් දමණය කර ගැනීම, නැත්තම් හිත්වල සිත්වල සියලු කෙලෙස් ප්‍රහාණය කර ගැනීම තුළින් සියලු දුක් නසාලීම තමයි සම්බුද්ධ ශාසනය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් වර්තමානයේ වෙනකොට සම්බුද්ධ ශාසනය කියන එක පිළිබඳ අර්ථකථන විවිධ විදිහට වෙනස් වීම සිදු වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි දකින්නේ පිංගතුනි, සියලු පාපයන්ගෙන් වෙන්වීමත් කුසලයේ උපසම්පදා කර ගැනීමත් කියන ඒ අති උත්කෘෂ්ට වැඩපිළිවෙල ක්‍රමානුකූලව මිනිස්සු තුළින් කිලිහිලා යයි. ඒ නිසා සම්බුද්ධ ශාසනය කියන එක සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන අද තියෙනවා. නමුත් අපි තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනය කියලා දේශනා කළේ කුමක්ද? ආන් ඒ අර්ථය තමයි අපි මේ පූර්ණේ කරගෙන යන්නේ. ඔබටත් පූර්ණේ කර ගැනීමට මේ විදිහට උදව් කරා. එතකොට පින්වතුනි, මේ පාපය පිළිබඳ අපි දිගින් දිගටම සාකච්ඡා කළා. පසුගිය සතිවලත් සාකච්ඡා කළා. මේ පාපයෙන් වැළකීම කියන එක කොයිතරම් දුරට වැදගත් කාරණාවක්ද කියලා, නැත්තම් පිනකට ලෝඋපන් සුගති සත්වෙක් දුගති උප්පත්තියක් ලැබීම උදෙසා මහපව් රැස් කරගෙන මේ ජීවිතවලින් සමුගන්නවා. ඒකට උදාහරණ උපමේය අවශ්‍ය තරම් ඔබට ලබා දුන්නා. එවෙන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි, තවදුරටත් පාපය කියන එක ඔබ තුලින් සිදු වෙනවා නම්, තවදුරටත් පාපය කියන එක ඔබ තුලින් කතා වෙනවා නම්, තවදුරටත් පාපය උදෙසා ඔබගේ හිත සකසනවා නම්, ආන් ඒ වැඩපිළිවෙලින් ඔබ මූලිකවම ඉවත් විය යුතුයි. මොකද පින්වතුනි, එහෙම කෙනෙකුට තමයි ශාසනයේ පිහිටක් ලබන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමයි මේ ශාසනය පූර්ණේ කරගන්න පුළුවන්. ඉතින් හොඳ ආකාරව ඔබට මතු කරලා පෙන්නනවා පින්වතුනි, පාප කර්ම කිරීම තුලින් මතුවෙන මහා අනිට විපාක, නිමක් කොනක් කෙලවරක් නැතිව විඳින්න වෙන මහා දුක්ඛම් කටලු, අහිමි වෙන මනුස්ස ජීවිත, අහිමි වෙන සුගති අද්දව, හිමි වෙන දුගති අද්දව පිළිබඳ අපි මතක් කරා. ඉතින් ඔබ ක්‍රමානුකූලව මේ දේවල් හොඳට තේරුම් ගන්නවා ඇති. ඔබගේ හිත රැක ගැනීම කියන එක තමයි පින්වතුනි මේ ශාසනය පූර්ණේ කර ගැනීමේ ප්‍රධාන කාරණා. එතකොට හොඳට හිතලා බලන්න පින්වතුනි, මේ ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට, මේ ලෝකේ කටයුතු කරගෙන යනකොට විවිධාකාරයේ හේතු නිසා ඔබගේ හිත දූෂණය වෙනවා. විවිධාකාරයේ කටයුතු නිසා ඔබගේ මනස පහතට වැටෙනවා. පින්වතුනි, මේ ලෝක සම්මතයේ මිනිසුන්ගේ දියුණුව කියලා මිනිස්සු තේරුම් අරන්ගෙන කොටසක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය ලෝක සම්මතයෙන් ගත්තොත් මිනිස්සු දියුණුව කියලා ප්‍රධාන වශයෙන් අදසලකන්නේ ඒ මිනිසුන්ගේ භෞතික ප්‍රාග්ධනීය වත්කම්, ආන්ගේ දේවල් වල වර්ධනයක් තියෙනවනම්, දියුණුවක් තියෙනවනම් ඒක තමයි මිනිස්සු අද දියුණුව කියලා තේරුම් අරන් ඉන්නේ. ඇත්තට මේක දියුණුවක් නෙමෙයි නෙමෙයි, ඒක දියුණුවක් තමයි. යම් කිසි ප්‍රමාණයක ඉඳලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා යමක් වර්ධනය වෙනවනම් ඒකට දියුණුව කියලා කියන්න පුළුවන්. එතකොට පින්තුනි, දියුණුව කියලා කිව්වහම දැන් අපි හිතමු ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. ඒ ත්‍රස්තවාදී සංවිධානයේ දියුණුව කියලා කියන්නේ ලෝකේ මිනිස්සු සතු වත්කම් දේපොළ, නැත්තම් තවත් පිරිසකගේ වත්කම් දේපොළ විනාශ කර දැමීම තමයි ඒ අයගේ දියුණුව. ඒගොල්ලන්ට කොයිතරම් දුරටද මනුස්ස ජීවිතය නැති කරන්න පුළුවන් උනේ, කොයිතරම් දුරටද දේපොළ විනාශ කරලා දාන්න පුළුවන් උනේ, ආන්ගේ ප්‍රමාණය වැඩි වෙන තමයි ඒගොල්ලන්ගේ දියුණුව කියලා ඒගොල්ලෝ සඳහන් කරන්නේ. එතකොට පින්වතුනි, ත්‍රස්තවාදී සංවිධානයක් කියලා කිව්වහම ඒ අයගේ දියුණුව කියලා ඒගොල්ලෝ සඳහන් කරන්නේ ආන්නේ කොටස. එතකොට ඔබට හොඳට තේරෙනවා මේ දියුණුව කියලා කියන්නේ සාපේක්ෂව ගන්න ඕන කාරණාවක් කියලා. එකිනෙකනාගේ දියුණුව කියන එක වෙනස්. ඒකට හේතුව පින්වතුනි, ඒ ඒ අය ජීවත් වෙන සමාජයේ සම්මත, ඒ අය තේරුම් අරන් ඉන්න දහම, ඒ අය තේරුම් අරන් ඉන්න එයාගේ දෘෂ්ටි, ඒවට අනුකූලව පින්වතුනි දියුණුව කියන එක සාපේක්ෂයි. ඒකේ ඒ අවස්ථාවට එනකොට. එතකොට මේ නිවන් මාර්ගට පිළිපන් ඔබ, ඒ වගේම තමයි තථාගත ශ්‍රාවකයන් වෙච්ච ඔබ සියලු දෙනාගේ දියුණුවක් තියෙනවා. ඒ දියුණුව කියලා කියන්නේ පින්වතුනි ඔබගේ වත්කම් දේපල වැඩිවීමක් නෙමෙයි. තථාගත ශ්‍රාවකයෙක් විදිහට ඔබගේ දියුණුව විදිහට ඔබ දකින්න ඕනි කොටසක් තියෙනවා පින්වතුනි. ඒ තමයි ඔබගේ මානසික දියුණුව. ඒ කියන්නේ ඔබගේ ආධ්‍යාත්මික සංවර්ධන. ආධ්‍යාත්මික සංවාදනය කියලා ගත්තහම තථාගත ශ්‍රාවකයන් විදිහට ඔබට තේරුම් ගන්න ඕන කොටසක් තියෙනවා. ඒ තමයි මේ නිවන උදෙසා මානසික දියුණුව. මානසික දියුණුව කියන එකත් පින්වතුනි සාපේක්ෂයි. ඒකට හේතුව තමයි ඒ ඒ පිරිස් දේශනා කරලා තියෙන දේවල් අනුව ඒකට අනුකූලව තමයි ඒගොල්ලෝ දියුණුව කියලා එක තේරුම් ගන්න. එතකොට ඔබ හොඳටම දන්නවා මේ නිවන කියන්නේ මොකක්ද කියන කොටස. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාන. අන තථාගත දිනවාසේ පෙන්වලා දෙනවා මොකද්ද නිවන කියන්නේ කියලා. එතකොට පින්වතුනි ඔබගේ මේ රාග, දේශ, මෝහ කියන කොටස හිතේ තියෙන. ආන් එහි වර්ධනයක් වෙනවා නම් ඒක නෙමෙයි ඔබගේ දියුණුව. ඒක කිව්වේ බින්දුනේ මේක සාපේක්ෂව ගන්නයි උනේ. රාගදේශ මොහවල ෂේවීමක් වෙනවා නම්, රාගදේශ මොහවල අඩුවීමක් වෙනවා නම් ඒක තමයි ඔබගේ දියුණුව. එහෙනම් ඔබගේ දියුණුව කියලා කියන්නේ රාගදේශ මොහවල වැඩිවීමක් නෙමෙයි, රාගදේශ මොහවල අඩුවීමක් තමයි ඔබගේ දියුණුව. දැන් ඔබට මතක ඇති බින්දුනේ අපි පසුගිය දේශනාවේ මම මතක හිටිට අපි මතක් කළා මේ මිනිස්සු නොදන්න කමට කාමයේ වර්ධවා හැසිරීම සිදු කරනවා නොගැලපෙන පිරිස් එක්ක. ඒකෙන් කියන්නේ කාමයේ නිවැරදි හැසිරීම ක්‍රමයක් තියෙනවා කියලා. නමුත් උත්කෘෂ්ඨ මට්ටමට පහළට ගියාම ඒ අවස්ථාවෙ ඉන්න පුද්ගලයෝ මේ කාමයේ හැසිරීම කටයුතු කිරීම පිඟුතුනි නොදන්නකමට සිදුවෙන නිසා ඒ නිසා ඒ ඇයට අත්වෙන අනිට විපාක මෙච්චරයි කියලා කියන්න බෑ. ගිය සති දේශනාවේ අපි මතක් කළා මේ ලෝකේ ස්ත්‍රියව වර්ග 8 දෙනෙක් ඉන්නවා. අන් මේ 8 දෙනා සමග සිදු කරන සියලුම සම්බන්ධකම් නිසා මහා විනාශයක් ජීවිතවලට එකතු වෙන මිනිස්සු එක දන්නේ නැහැ. එතකොට පින්වතුනි අපිට හොඳටම තේරෙනවා දැන් ලෝකේ සම්මතයේ මිනිස්සු නම් ඒ මිනිසුන්ගේ හිතවල රාගයේ වර්ධනය වෙනවා නම් ඒගොල්ලෝ මානසික දියුණුවක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි පිටුනේ මේ ලෝකේ ඕනතරම් තියෙනවා මේ රාගයේ වැඩි කිරීම උදෙසා. හිතේ කාමුක අදහස් වැඩි කිරීම උදෙසා විවිධ වර්ගයේ බෙහෙත් වර්ගත් අද හදලා දීලා තියෙනවා. එතකොට යම් මිනිසෙක් ඉන්නවනේ ඒ මිනිසයාට කාමයක් ජනිත වෙන්නේ නැත්තම් ඒක මේ මෝඩ ලෝක සම්මතයේ හිතාගෙන ඉන්නවා පිටුනේ ඒක පහත්කමක්. ඒ කියන්නේ ඒකට වෙනම බෙහෙත් තියෙනවා. ඒ කාම අදහස් වැඩි දියුණු වෙන බෙහෙත් වර්ග. ඒවට වෙනම වැඩසටහන් තියෙනවා. ඉතින් ආදි වශයෙන් එහෙම ක්‍රමයක් තමයි ලෝකෙ තියෙන්නේ. ඒකට හේතුව තමයි බින්දු මාත්‍රයක් වන්නේ ලෝකෙ මොකද්ද කියන එක මිනිස්සු දන්නේ නැහැ. නමුත් පින්වතුනි ඔය කරන දේවල් තුලින් හිතවල ගිනි ඇවිලෙන එක තමයි වැඩි වෙන්නේ. හිතේ රාගය වැඩි වෙනවා නම් පින්වතුනි ඒ කාන්තේම හිතේ ඇවිලෙන ගිනි ජාලාව මෙච්චරයි කියලා කියන්න බෑ. දෙගින් දිගටම ගිනි ඇවිලි ගිහිල්ලා මහා විනාශයක තමයි නවතින්නේ. හිතේ ද්වේෂය කියන එක වැඩි වෙනවා නම් පින්වතුනි ඒක මහා විනාශයක තමයි අවසානයේ ගිහිල්ලා නවතින්නේ. නමුත් ලෝක සම්මතෙත් ඕක පිළිබඳ දරන් ඉන්න අදහස වැරදි. සමහර මිනිස්සු පින්වතුනි හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ හිතවල හොඳට ද්වේෂය ජනිත වෙනවා නම් හොඳටම කේන්ති යනවා නම් ඒ කෙනා මහා චණ්ඩියෙක් කියලා තමයි ලෝක සම්මතේ තේරුම් අරන් ඉන්නේ. ඒ කියන්නේ හොඳටම කේන්ති යනවා නම් බොහොම පුංචි දෙයකට දිගින් දිගටම ගැටෙන මානසිකත්වයක් නම් තියෙන්නේ. ඒ කෙනා සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා පින්වතුනි මහා විශාල වීරයෙක්, චණ්ඩියෙක්, අපෝ පලාතකවත් යන්නපා මහා වීරයෙක් කියලා, මහා චණ්ඩියෙක් කියලා එහෙම වචන වලින් මිනිස්සු තේරුම් අරන් ඉන්නවා. ඒක මොනතරම් මෝඩකමක්ද කියන එක පින්වතුනි ඔබ හොඳට හොඳාකාරම දන්නවා ඇති. මොකද මිනිස්සෙකුට කේන්ති ගියාට පස්සේ ඒ කෙනාට හිතට දරන්න බෑ කිසිම දෙයක්. දරන්න බැරි කමට එක එක දේවල් කරන මහා විනාශමය ලෝකෙට එකතු කරනවා. ඒ වගේම තමයි ඒ කේන්ති යන වාරයක් පාසා ඒ කෙනාගේ චිත්තසංතානය තුලින් ලෝක ධාතුවට පිට වෙලා යන මහා විෂකරිනේ නිසා මේ ලෝකෙම විනාශ වෙලා යයි. මේ ලෝකෙම අලු දූවිලි වෙලා යනවා පිඟුතුනේ නැගිලා යන මහා විෂකිරණේ. ඒක නිසා තමයි පිඟුතුනේ එක එකගේ බෙල්ල කැපුවාට පස්සේ 10000 ගුණයක් බෙලි කැපුම් ලබන්න සිද්ධ වෙන්නේ. නැත්තම් කෙනෙකුට අදහසක් මතුවෙන්නත් පුළුවන් මේ විදිහට එහෙම එක්කෙනෙක්ගේ බෙල්ල කැපුවාම මේ මොකටද මේ 10000 බෙලි කැපුම් ලබන්නේ? ඉතින් එකපාරක් බෙල්ල කැපුවාම සාධාරණයි නේ කියලා කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්. පිඟුතුනේ හිතක රාග අදහස්, දේශ අදහස්, දේහ අදහස් කියන ඒවා මේ හිතක නැගෙන්න ගත්තට පස්සේ ඒ නැගෙන මහා විස කිරණයෙන් පිඟුතුනේ මේ ලෝක ධාතු අළු වෙලා යනවා. ඒ වගේම තමයි එහෙම දේශ සාගත කටයුත්ත වෙනවා. තව පිරිසක් දැක්කට පස්සේ තව වටේ පිටේ පේන්න නොපෙනෙන ලක්ෂ සංඛ්‍යාත දහස් කෝටි සංඛ්‍යාතක පිරිසක් ওই සියලුම දේවල් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ ඒව දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒ දකින්න දකින්න සියලු දෙනාගේ හිත් දූෂණය වෙනවා. හිත් දූෂණය වෙන වාරයක් වාරයක් පාසා පින්තුනේ ඒකේ ප්‍රතිකර්මයක් විදිහට ඒකට සාසම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට විපාක ඇදිලා එනවා. ඒක නිසා තමයි පින්තුනේ ඔය එකපාරක් බෙල්ලක් කැපුවොත් එහෙම මේ නැගෙන කර්ම ශක්තිය දහස් වතාවක් බෙලි කැපුණ ඔබන් සිද්ධ වෙලා තියෙනවා. ඒකම නිසාම තමයි පින්තුනේ මේ සසර මේ තරම් ඇදි ඇදි යන්නේ. තථාගතයන් වහන්සේ ඒ ශ්‍රාවක පිරි සියලු කර්මයෝ නිරෝධ කරලා තියෙන නිසා පින්තුනේ එතනින් එහාට එයාගේ අත්බැව ඇදීමක් නැහැ. එතනින් එහාට යාමක් නැහැ. මිනිසු මේ කිසිම දෙයක් දන්නේ නැතිකමට කරන දේවල් මේව. මිනිසු පින්තුනේ මහා චණ්ඩි වගේ හැසිරි හැසිරි මහා ද්වේෂයෙන් පුපුරු පුපුර විවිධාකාරයේ කටයුතු මහා ප්‍රසිද්ධිය කරනවා. ඒ වගේම තමයි ඒවා කරලා ඉවර වෙලා ඒවා රෙකෝඩ් කරලා වීඩියෝ කරලා විවිධාකාරයේ සමාජ ජාලාවල ඒවා අප්ලෝඩ් කරනවා. Facebook, YouTube ආදී දේවල් වල ඒවා අප්ලෝඩ් කරනවා. මේ අප්ලෝඩ් කරන්න පින්තුනේ මේ ද්වේෂයෙන් හැසිරෙන දෙයක් තමයි අප්ලෝඩ් කරන්නේ. කොයිතරම් මෝඩයිද කියලා කියනවා නම් පින්තුනේ විවිධාකාරයේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් ලෝකේ පුරා හැමතැනම තියෙනවා. ඒ හැම දෙයකම කරන්නේ ওই ටිකම තමයි. තව කෙනෙකුට හොඳ හොඳටම කේන්ති ගිහිලි වෙලා මහා ද්වේෂයක් හිතේ හටගෙන ඉවරලා ඒ ද්වේෂයෙන් තව කෙනෙකුට පහර දෙන ඒවා, තව කෙනෙකුට බැනවා දෙන ඒවා, තව කෙනෙක් විනාශ කරලා දාන ඒවා තමයි පින්තුනේ අද කාලේ චිත්‍රපටි කියලා ඉවරලා ලෝකෙට සම්පූර්ණයෙන් විහිදවල යවන්නේ. දන්නේ නැහැ ඔය කරන දේවල් වලින් වෙන විපාක කොච්චරක්ද කියලා හිතා ගන්නවත් බෑ. මොකද පින්තුනේ ඔය දේවල් දකින දකින මිනිස්සෙක්ගේ හැමතිස්සෙම මනස මහා විනාශයක් බාට පත් වෙලා යනවා. ඔබ දැකලා ඇති පින්තුනේ පොඩි කාලේ පොඩි දරුවෝ තුවක්කු අරගෙන ඉවරලා සෙල්ලම් කරනවා. අද කාලේ පොඩි ළමයි තුවක්කු වලින් තමයි සෙල්ලම් කරන්නේ. එවුන් පොඩි කාලේ භාවිතා කරන්නේ තුවක්කු, මල්ටිබැර, රොකට් රොන්ච්, ඒ වගේම මැෂින් ගන්. ඒව තමයි ඒ අයගේ සෙල්ලම් බඩු පොඩි කාලේ. ඉතින් අම්මා තාත්තා දන්නෙත් නැහැ ඒවට හේතු මොනවද කියලා ඔහේ ගෙනහැල්ලා දෙනව ඔක්කොම ටික. දැන් පොඩ්ඩ හිතලා බලන්න ඕන පොඩි ළමයෙකුට ඇයි තුවක්කුවක් වුණුනේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි පින්තුනේ මේ පොඩි ළමයා ඉපදිච්ච කාලේ ඉඳලා ඇසුරු කරේ මොනවද ඒවට අනුව තමයි දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. ඇයි චිත්‍රපට, ටීවී, ඒවැය තියෙන ටෙලිනාට්‍ය ආදී විවිධ දේවල් වලින් මොකද්ද පෙන්වලා දෙන්නේ? හොඳටම කේන්ති ගිහිලි වෙලා තව මිනිස්සුකට වෙඩි තියෙනවා, තව මිනිස්සුකට පහර දෙනවා, තව මිනිස්සු පිරිස විනාශ කරලා දාලා නැගී හිටින වීරයෙක් වෙනවා. ඔන්න වගේ දේවල් තමයි පින්තුනේ ඔය ටෙලිනාට්‍ය, චිත්‍රපට ඔය හැම දෙයකින්ම පෙන්වලා දෙන්නේ. ඒව නිසා දෘෂ්ටිගත වෙච්ච මේ දරුවට හිතනවා ලොක්කෙක් වෙන්න ඕන නම් තුවක්කුවකින් වෙඩි තිබ්බනම් හරි කියලා. ඉතින් මොකද කරන්නේ පොඩි ළමයා පොඩි කාලේ ළම තුවක්කු පාවිච්චි කර කර ඕක තමයි කරන්නේ. ඒ වගේම තමයි එතනින් නවතින්නේ නැහැ. එතනින් එහාට එයා තවදුරටත් පෙන්වලා දෙනවා මෙහෙම දේවල් කරන එක හොඳයි හොඳයි කිය කි. ඔය කරන වාරයක් වාරයක් පාසා පින්තුනේ ඔබ විපාක ඇදලා එනවා ළමයින්ට. ළමයින්ට ඒ වෙන් විපාක ඇදලා එනවා නම් පින්තුනේ චිත්‍රපට සැකසුබු ඒ පිරිස් වලට ඉතින් ඔබ හිතලා බලන්න මොකද තත්ත්වය කියලා. ඒක කියන්නේ මේ සියලුම දෙයට හේතුව අපි මේ දේශනා මාලාව පුරාවටම දිගින් දිගටම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සියලු දෙනා ඔබට දේශනා කරනවා, මතු කරලා දෙනවා. මේ සියල්ලට හේතුව නොදන්නකම. නොදන්නකම නිසාම තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. අධික දේශසිතින් දේශසිතක් සහිතව කඩුවක් උස්සලා තව සතෙක්ගේ බෙල්ලක් කපලා දැම්මට පස්සේ බින්දුනේ ඒ වෙලාවේ නැගලගේ විස කිරණේ ලෝක විනාශ වෙනවා. ඒකට ප්‍රතිකර්ම වෙන වෙනවා. ඒ වගේම තමයි මේ මහා පාප කර්මය කරන වෙලාවේදී ඒක දිහා තව පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න සියලු දෙනාගේ හිත දූෂණය වෙනවා. එක්ක රාගෙන්, එක්ක ද්වේෂෙන්, එක්ක මෝහයෙන් ওই තුන් පැත්තෙම හිත දූෂණය වෙනවා. එතකොට ඔබට කියන්න බෑ ඉස්සරහා ඉන්නේ මිනිස්සු හතර දෙනෙක් විතරයි, මේ මිනිස්සු හතර දෙනා විතරයි මේක දකින්නේ කියලා. ඔබ හොඳාකාරම දන්නවා පිටින් මේ ලෝකේ පුරාවටම අනන්ත අප්‍රමාණ සත්ත්ව පිරිස ජීවත් වෙනවා. අපේ ඇහැට පේන්නේ බොහොම සුළු පිරිස. එතකොට එවැනි සිද්ධියක් වෙද්දී කෝටි ප්‍රකෝටි ලක්ෂ සංඛ්‍යාතක පිරිසක් ඕක දිහා බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න සියලු දෙනාගේ හිත දූෂණය වෙනවා. දූෂණය වෙන 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 වාරයක් වාරයක් පාසා පින්තුනේ මොකද වෙන්නේ? එයාගේ හිතවල මහ විස කිරණක් මේ විශ්ව ලෝක ධාතුවේ පිට වෙලා යනවා. ඒකේ ප්‍රතිපරිවාහකයක් විදිහට තවත් පිරිසකට මහ හානියක් සිද්ධ වෙන ලෝක සත්‍යයක්. එහෙනම් ඔබට හොඳාකාරම තේරෙන්න ඕනි කඩුවක් අරගෙන සතෙක්ගේ බෙල්ලක් කපලා දානවා කියන එක දේශසිතක් සහිතව. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක නිසා ලෝකෙට පිට වෙලා යන මහා විනාශය මෙච්චරයි කියලා කියන්න බෑ. ආන් ඒක නිසා තමයි පින්තුනේ එකම එකපාරක් බෙල්ල කැපුවට පස්සේ කෝටි වතාවක් බෙලි කපුන බන සිද්ධ වෙන්නේ. ඒක තමයි ඒකට හේතුව. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. දිවි ලෝකවල ඒ තරම් ආවිෂ වැඩි වෙන හේතුවත් ඒකේ අනිත් පැත්ත. ඉතින් මේක ඔතන කිව්වට පස්සේ ඔබ තේරුම් ගන්න මොකක්ද ඒකේ විරුද්ධ පැත්ත කියලා. එහෙනම් හොඳ කර ඔබ තේරුම් ගන්න ඕන පිංගුදින මේ ඔබගේ හිත රැක ගන්නවා කියන එක හරියම වැදගත් කාරණාවක්. මේ හිතේ රාග දේශ මොහ පිළිබඳ ඔබ ඔබ හොඳ අවධානයෙන් ඉන්න ඕන. තථාගතයන් වහන්සේ දේශනා කරන උප්පන්නාන කාමවිතක්ක නාදිවාසිති පජහති කියලා. උප්පන්නාන විහිංසාවිතක්ක නාදිවාසිති පජහති කියලා ආදි වශයෙන් මේ රාග දේශ මොහ හිතේ ඇතිවීම සම්බන්ධයෙන් හොඳ සිහියෙන් ඉඳලි වෙලා ඒව ඇති නොවෙන්න කටයුතු කරන්න ඕන. නැවත උපදින් නැති වෙන්න කටයුතු කරන්න ඕන. ඉපදුනාව කාමවිතර්ක තියෙනවා නම් එහම කාමවිතර්ක නැවත උපදින් නැති වෙන්නයි කටයුතු කරන්න ඕන කියලා තථාගතයන් දේශනා කළේ. නමුත් පින්වතුනි අද ලෝක සත්‍ය ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි යම් කිසි දර්ශනයක් නැරඹීම තුළින් හිතක කාමයක් ඉපදුනොත් එහෙම වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඒ කාමේ නැවත උපදින් නැති වෙන්නයි කටයුතු කරන්න ඕන. නමුත් ලෝක සත්‍ය මේක දන්නේ නැති ගමට මොකද කරන්නේ? ඒ තවදුරටත් වර්ධනය වෙන්න ඕන ටික තමයි කරන්නේ. ඒ කියන්නේ ඔබට තේරෙන්නේ නැති පිළිවෙල සම්පූර්ණ නොපිටට යන්නේ කියලා. හරියට හරියට ලෝකේ ගලන් ලෝකේ නැමැති ගංගාව ගලන්නේ පහළට. තථාගතයන් වහන්සේ නමක් දේශනා කරපු ක්‍රමවේදයේ සම්පූර්ණයෙන් යන්නේ අනිත් පැත්තට. උඩුගම් බලා යන්නේ. ලෝකෙ මිනිස්සු යන්නේ පහළට. ඔබ හොඳාකාරම දන්න උඩුගම් බලා ගියාට පස්සේ තමයි ගමනක් අවසාන වෙන්නේ. කවදාවක ගඟක පහළට පීනුවා කියලා ඉවරලා ගඟ ඉවර වෙන්නේ නැහැ. පහළට පීනන්න ගඟේ ප්‍රමාණය වැඩි වෙනවා. එන්න ප්‍රදේශයේ වැඩි වෙන වතුර ප්‍රමාණය වැඩි වෙන ඒ පස්සේ ගීල වෙලා මූදර වැන්න එතනින් එහාට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකට මේ ගමන කෙලවරක් කරගන්න බෑ. හැබැයි යමෙක් ගඟේ උඩට පීනුවොත් එහෙම ඒකාන්තයෙන් මේ ගමන ඉවර වෙනවා. මොකද උඩට පීනන්න පින්කතු පීනන එක අමාරුයි. නමුත් පීනුවොත් එහෙම ඒ කරන වැඩේ සක්සස්. මොකද ඒක රිසල්ට් එකක් තියෙන අවසානේ. ගොඩයාමක් තියෙනවා. පහළට යන කිසිම කෙනෙකුට ගොඩයාමක් නැහැ. වැඩිවීමක් විතරයි තියෙන්නේ. දියේ ගිලිගිලි මහ විනාශයකට පත්වීමක් විතරයි තියෙන්නේ. නමුත් ගඟක උඩ පැත්තට පීනන්න ගත්තොත් මේකේ අවසානයක් තියෙනවා. මොකද ගඟේ ගඟ මුල්පතක් තියෙනවා. අන්න එතනින් ගොඩට එන්න පුළුවන්. එතකොට ඒක ඔබට තේරුම් ගන්න ඕන. එතකොට පින්වතුනි මම ඔබට එක්තරා කාරණාවක් මතක් කරලා දෙන්න උත්සාහ කරන්න. ඒ තමයි මේ ලෝකය ගැන ඔබ හිතාගෙන ඉන්න විදිය නිසා තමයි ඔබගේ හිත දූෂණය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔබ දුක් විඳිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පින්වතුනි ඔබ මේ ලෝකය ගැන හිතාගෙන ඉන්න විදිය අනුව. දැන් ඔබට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා නිරන්තරයෙන්ම. මොකද ඔබ ලෝකේ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා ලෝකේ පැනවුවොත් එක විදිහකට අපිට තේරුම් ගන්න පහසු විදිහකට මේ ලෝකේ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. ඕන් ඔය හිතාගෙන ඉන්න විදිය නිසා තමයි පේන්නේ ඔය හිතට දුක් එන්නේ සියලුම දුක්. ඔබට තියෙන ප්‍රශ්නේ දුකනේ. ඔය සියලුම දුක් හිතට උපදින්නේ පින්වතුනි මේ ලෝකෙ දිහා හිතාගෙන ඉන්න විදිහ අනුව. එතකොට මේ ලෝකේ පිළිබඳ හිතාගෙන ඉන්න විදිහේ අග්‍රශ්‍රේෂ්ඨම අර්ථය මත කරේ තථාගතයන් වහන්සේ. ඒ තමයි අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන කොටස. ඉතින් ඒක මහා පරම ගම්භීර කොටසක්. ඉතින් ඒක ඔබ දහම් දේශනා තුළදී හිම ශ්‍රවණය කළ ඇති. අපි ඉදිරියේදී ඒ සියලුම දේවල් ඔබට කෙටියෙන් මුල ඉඳලා මතක් කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඊට කලින් ඔබට ඔබගේ මේ ජීවිතය ගත කරගෙන යද්දී මේ ලෝකෙ ගැන හිතන්න ඕන ක්‍රමවේදයක් ඔබට පෙන්වලා දෙන්න. ඒ තමයි පින්වතුනි මේ ලෝකෙ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඔබ විවිධ විදිහට හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ දේවල් ගැන ඔබ හිතන් ඉන්න විදිය හරි. ඒක කිසි වැරදක් නැහැ. හැබැයි ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ මොකකට සාපේක්ෂවද ඔය කියන්නේ ඔය හිතන් ඉන්න විදිය හරි කියලා. ඉතින් හාමුදුරනේ මේ ඉතින් මට තේරෙන විදිහට මම දන්න විදිහට මම හිතන් ඉන්න දේ හරි. ඔව්. ඔබට දැන් ඔබ දන්න විදිහට හිතන් ඉන්න දේ හරි. නමුත් ඔබ කොහොමද හරියටම කියන්නේ ඔබ දන්න ඔබ හිතන් ඉන්න විදිහ හරිමයි කියලා. අන්න ඒක වැඩේ පිංගුද. අපි ඔබ ඔබට ඒක නිර්ණායකයක් දෙන්න. ඒ කියන්නේ ඔබටම ඒක මිම්මක් දෙන්නම් පිංගුතුනි. මේ මිම්ම ඔබ තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට ඔබ දන්නවා ඔබ මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිහ හරිද වැරදිද කියලා. ඔබටම ක්‍රමවේදයක් පෙන්වලා දෙන්නම්. ඔබ හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියලා ඔබටම තීරණයක් ගන්න. ආන් එතනින් එහාට ඔබට පුළුවන් පිළිගනු මේ ලෝකයේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්න බොහොම පහසුවෙන්. මේ මිනිසුත් එක්ක ගැටි මිනිසුත් එක්ක වාද විවාද කර කර නිකන් දුක් විඳින්නේ නැතුව නිරපරාධ දුක් විඳින්නේ නැතුව බොහොම ප්‍රසාද සිතින් යුක්තව කටයුතු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් නිකන් මෙහෙම හිතන්න. සමහර වෙලාවට පිටුතුරි ඔබ සමහර මිනිස්සු ගැන බොහොම කාලයක් තිස්සේ හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. දැන් ඔබට සාපේක්ෂව හිතාගෙන ඉන්න විදිහ වැරදිත් නැහැ. ඒක හරියට හරි. මොකද අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ පිටුතුරි. ඔන්න එක මිනිහෙක් ඉන්නේ. ආන්ගේ මිනිසයා අනිත් මිනිසුන්ට හිඟි හිංසා කර. අනිත් මිනිසුන්ට කරදර කර. අනිත් මිනිසුන්ට බැනවදින. අනිත් මිනිසුන්ව පහත් කර. අනිත් මිනිසුන්ගේ මානසිකත්වය දූෂණය කර. අනිත් මිනිසුන්ව වර්ණනා කරන්නේ. අනිත් මිනිසුන්ගේ ಗುಣ මකන. ආදි වශයෙන් ඕන් උහම කටයුතු කරන මිනිසෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් ඔන්න ඔය කියන මිනිසයා සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. දැන් ඔබ කොහොමද කියන්නේ ඔබ හිතන් ඉන්න විදිහ හරිමයි කියලා. දැන් ඔබ ඕක කියන්නේ ඔබට සාපේක්ෂව. ඉතින් හාමුදුරනේ මං හිතන් ඉන්න විදිහ වැරදි වෙන්නේ කොහොමද? මං හිතන් ඉන්න විදිහ හරිනේ. නෑ පිටින්. ඔබට ඔතනින් ජජ් කරන්න බෑ ඔබ හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියලා. ඔබ ඒ මනුස්සයා ගැන හිතන් ඉන්න විදිහ නිසා බලන්න ඔබගේ මනසට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔන්න එක්තරා මිනිසෙක් ඉන්න. ඒ මිනිසයා කුහකයි කියලා අපි හිතමුකෝ. දැන් කලින් කිව්ව එක එක කොටසක් අරගෙන. ඒ මිනිසයා කුහක. ඒ කුහක මිනිසයා පිළිබඳව ඔබ හිතාගෙන ඉන්න විදිය නිසා ඔබගේ මානසිකත්වය නැත්තම් ඔබගේ ආධ්‍යාත්මික පැතිකඩට හානියක්ද වෙන්නේ නැත්තම් එහි වර්ධනයක්ද වෙන්නේ? ඒ කියන්නේ ඔබ යම් පුද්ගලයෙක් දිහා හිතාගෙන ඉන්න විදිහ නිසා ඊයේ දවස තුල ඔබගේ හිතේ රාග, ద్వේෂ, මෝහ කියන తత్వය විනාශ වුණාද? එහෙම නැත්නම් රාග, ద్వේෂ, මෝහ කියන මට්ටම වැඩි වුණාද? ගිය අවුරුද්ද පුරාවටම ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉඳපු විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදය වැඩි වුණාද නැත්නම් අඩු වුණාද? ගිය සතියේ පුරාවටම ඔබ ඒ මිනිස්සයා දිහා ඒ මිනිස්සයා ගැන හිතාගෙන හිටපු විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදය වැඩි වුණාද ප්‍රසාදය අඩු වුණාද? මේ මොහොතෙත් ඔබ ඒ පුද්ගලයා ගැන හිතන විදිය නිසා ඔබගේ හිතේ ප්‍රසාදය වැඩි වෙනවද අඩු වෙනවද? දැන් ඔන්න ඔබට හිතන්න කාරණාවක් දුන්නා. ඔබ හොඳට හිතලා බලන්න මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්න විදිය නිසා ඔබගේ හිතේ ප්‍රසාදය දියුණු වෙනවද නැත්නම් ප්‍රසාදයට හානි වෙනවද කියලා. පින්වතුනි හොඳට තේරුම් ගන්න ඔබ යම් පුද්ගලයෙක් නිසා පුද්ගලයෙක් ගැන හිතන් ඉන්න විදිහක් නිසා ඒ විදිහ මොකද්ද කියන එක ස්වාමින් වහන්සේ දන්නේ. ඒක දන්නේ ඔබ. ඔබ යම් පුද්ගලයෙක් දිහා හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදේ විනාශ වෙනවා නම් පින්වතුනි ඔබ අවුරුද්දක් පුරා හිතන් හිටියත් ඔබ ඔය හිතන විදිහ වැරදි. ඔබ කියයි හාමුදුරුවනේ ඉතින් මං අවුරුදු 5ක් තිස්සේ ඒ විදිහටම හිතාගෙන ඉන්නේ. ඔව්. ඔබ අවුරුදු 5ක් තිස්සේ හිතාගෙන හිටියත් ඔබගේ පුද්ගලයා දිහා ඔය හිතන් ඉන්න විදිය වැරදි. මොකද පින්වතුනි ඔබ ඔය හිතන් ඉන්න විදිය නිසා ඔබගේ හිතේ ප්‍රසාදයේ වැඩිවීමක් නෙමෙයි වෙන්නේ, ඔබගේ හිතේ ප්‍රසාදයේ විනාශ වීමකුයි වෙන්නේ. ඒ නිසා ඔබ කොහොම කිව්වත් ඔබ මේ මිනිසයා දිහා හිතන් ඉන්න විදිය වැරදි. ඉතින් ඔබ කියයි ඉතින් හාමුදුරනේ අපේ ඥාතිත් එහෙමනේ හිතාගෙන ඉන්නේ. ඔව්. ඔබගේ ඥාතිත් එහෙම තමයි හිතන් ඉන්නේ. එහෙනම් ඒ ඥාතිත් වැරදි. හාමුදුරනේ ඒ වෙනාට මේ අපේ මුළු රටේම අපි හිතාගෙන ඉන්නේ එහෙමනේ. ඔව්. රටේමයි හිතාගෙන හිටියත් ඔය හිතන් ඉන්න විදිය වැරදි. මම ඒක තථාගතයන් වහන්සේ මතු කරපු ශ්‍රේෂ්ඨම තැනින් අල්ලලා දුන්නා. මේ මුළු ලෝකෙම මිනිස්සු හිතන් ඉන්නව නේද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ හොඳ එකක් කියලා. අවුද වැරදි කියන්නේ ලෝකෙ. කවුරුත් වැරදි කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේ විතරක් දේශනා කරනවා ඔය හිතන් ඉන්න විදිය වැරදි කියලා. ඇයි ඒ? උන්වහන්සේ ඒක කිව්වේ එක්තරා නිර්ණායකක ඉඳලා. මොකද ඔය කියන පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියපු ලෝකයේ ගැන ඔබ ඔය හිතන් ඉන්න විදිය නිසා අනන්ත සංසාරයක් පුරාවටම ඔබගේ හිතේ ප්‍රසාදය විනාශ වුණා මිසක් ඔබගේ හිතේ ප්‍රසාදයේ වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. නොහොත් ඔබගේ හිතේ ගිනි ඇවිලුණා මිසක් ගිනි නිවීමක් සිද්ධ වුණේ නැහැ ඔය හිතන් ඉඳපු විදිය නිසා. ඒ නිසා ඔබ කල්ප කෝටි සතසහස්‍රයක් පුරා මේ ආපු සසර පුරාම ලෝකයේ ගැන හිතන් හිටියේ ওই විදිහට වුණාට ওই හිතන් ඉන්න විදිහ වැරදි. ආන් ඒක ලෞතරා බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරපු විදිහ ඒක මහා පරම ගම්භීර කොටස. ඒක අපි ක්‍රමක්‍රමයෙන් ඔබට පෙන්වලා දෙන්න. එතන මේ කිව්වේ පිංගුතුනි වෙන කොටස. ඒකෙම ලයිට් වර්ෂන්. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න පිංගුතුනි මේ ලෝකේ මිනිස්සු ලෝකේ මිනිස්සු කරන කටයුතු ලෝකේ මිනිස්සු හිතන විදි ඔන්න ඔය දේවල් පිළිබඳ ඔබ හිතන් ඉන්නේ මොකද්ද කියන අදහස ගැන ඔබ හොඳට තේරුම් ගන්න. දැන් සමහරවිට අපි හිතමු ඔබගේ පවුලේ ඥාතියෙක් ඉන්නේ. ඒ මන අපි හිතමු මේ මිනිහයාගේ වැඩේ හැමෝටම බනිනවා. ඔබ මේ මිනිහයා ගැන හිතන් ඉන්න විදිය හරිද වැරදිද කියන එක දැන් ඔබට තීරණය කරන්න පුළුවන්. කොහොමද තීරණය කරන්නේ? ඔබ හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ මානසිකත්වයට මොකද වෙන්නේ කියලා බලන්න. ආන්ගේ අන්න ඒකට අනුව ඔබ තීරණය කරන්න ඔබේ මනුස්සය ගැන හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියලා. පින්වතුනි ඔබ හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිත විනාශ වෙනවා මිසක් ලෝකේ කිසිම දෙයකට බෑ ඔබගේ හිත විනාශ කරන්න. දැන් බලන්නකො මෙහෙම. එක්තරා මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා පරුස වචනේ තවත් මිනිසුන් බැනවදින අවස්ථාවක් කියලා ගන්නවා. ඔතෙන්ට එක මිනිහෙක් එනවා. අපි හිතමුකෝ ඒ බැනුම් අහන මිනිසයා එක තරහ තව මිනිසෙක් ඔතෙන්ට ආව කියමු. ඒ මිනිසයා එතෙන්ට ආවොත් එහෙම ඒ මිනිසයාට මේ සිද්ධිය දැක්කහම ඔබට මොකද හිතෙන්නේ? එයාට මේ සිද්ධිය දැක්කම කේන්තියක් නැහැ. එයාගේ හිතට ඒ සිද්ධිය දැක්කහම එයාගේ හිත මෝහයෙන් වැඩෙනවා. එයා ඒකට කැමති. ඔතන තව මිනිස්සෙක් එන. ඒ මිනිස්සයා අර බැනුම් අහන මිනිස්සයාට කැමති කෙනෙක්. ඒ කෙනා මේ සිද්ධිය දැක්කොත් එහෙම ඒ කෙනාගේ හිත ගැටෙනවා. පැහැදිලිද? ඔතන තව මිනිස්සෙක් එන. ඒ මිනිස්සයා මේ දෙන්න ගැනම මේ දෙන්නම දන්නේ අඳුරන්නේ. ඒ මිනිස්යාගේ ওই සිද්ධිය දැක්කට පස්සේ එයාගේ මානසිකත්වය වෙනම එකක්. ඒ වගේම එතෙන්ට මේ ධම්මග අනුගමනය කරන ආර්යයන් වහන්සේ නමක් එනවා. උන්වහන්සේ මේ සිද්ධිය දැක්කට පස්සේ උන්වහන්සේ නිවැරදිව මේ සිද්ධිය දිහා දකිනවා නම් උන්වහන්සේගේ රාගදේශ මොහ ඡේ වෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ හිතේ ප්‍රසාදේ වැඩි වෙනවා. ඔබට හිතා ගන්නවා තමාරු ඇති. ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඉතින් මේ මෙවුන් දෙන්නේ ගහ බැන ගන්නවානේ. කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා. ඒක පිංගුතුනි, උන්වහන්සේ දක්ෂ වෙලා තියෙනවා. ලෝකෙ මොන විපාකේ ආවත් ඒ ඕනම විපාකයක් නිවනට ඕන විදිහට කන්වර්ට් කරගන්න. ඔබට මතකද ගුරුහාමුදුරන් වහන්සේගේ දේශනාව කලින් ඇහුවනම් උන්වහන්සේ මතක් කළ දුන්නා පෙන්නුත් ස්පිරිචුවල් පොස්චර් එකක් භාවිතා කරන්න කියලා. එක එක ඉවෙන්ට්ස් වලට එක එක අවස්ථා වලට ගැළපෙන්න කර්මස්ථාන හදා ගන්න කියලා. මතකද ඔබට? ඒ කිව්වේ මොකද්ද? ඒ ඒ අවස්ථා ඒ ඒ පුද්ගලයෝ ඒ ඒ දේවල් සම්බන්ධයෙන් ඔබ හිතන් ඉන්න විදි වෙනස් කරන්න. ඒ කියන්නේ අලුත් විදිහකට ඒව ගැන හිතන්න පුරුදු වෙන්න කියලා. දැන් ඔබට මම මෙන්න මේක මතක් කරන්න. දැන් අපි හිතමු මේ රජය කියලා. මේ රජය සම්බන්ධයෙන් එක පිරිසක් හිතාගෙන ඉන්නවා, හපු හරියට වැට් ගහනවා, හරියට අපිට බදු ගහනවා, අපිට සහනාධාර දෙන්නේ, අපිට රැකියා දෙන්නේ, අපිට දෙන්නේ, අපිට මුකුත් දෙන්නේ. ඉතින් එහෙමත් මිනිස්සු රජය ගැන හිතාගෙන ඉන්න. දැන් ඔබ කියන බලන්න, මේ මිනිස්සු රජය ගැන හිතාගෙන විදිහ හරිද වැරදිද? කොහොමද හරිද වැරදිද කියලා කියන්නේ? අපි ඔබට දුන්න ක්‍රමය ඒ තමයි. ඔබ ඔය රජය ගැන හිතන විදිහ නිසා ඔබගේ හිතට මොකද වෙන්නේ බලන්න ඔය වෙලාවට. ඔබගේ හිත වීතරාගී වෙනවද කියලා බලන්න ඔය වෙලාවට. ඔහොම හිතත්. ඔබගේ හිත වීතරාගී වෙනවද එහෙම හිතත්? ආ, වීතරාගී වෙනවා නම් එහෙම හිතද්දි සාදු සාදු, ඔබ ඔය හිතන් ඉන විදිහ හරි. It's okay. නමුත් එංගුතින ඔයට ඔබට ඔහොම හිතෙද්දී ඔබගේ හිත දූෂණය වෙනවා නම්, රාගෙන් දේශේ මෝහෙන් එක්ක ඔබට ඕක හිතද්දී කේන්ති යනවා නම්, ඔහොම හිතද්දී ඔබට ගැට ඔබ ඔහොම හිතද්දී ඔබගේ හිත ගැටෙනවා නම්, එංගුතින ඔබ හිතන් ඉන විදිහ වැරදි. ඉතින් හාඳුරනේ එහෙම කොහොමද කියන්නේ? අපේ මුළු පරම්පරාවම එහෙම හිතන්නේ. ඉතින් පරම්පරාවම වැරදි. පිගුරු තව කෙනෙක් ඕක ගැන මෙන්න මෙහෙම හිතනවා. ඒක දැන් අපි ලෝකෙ පැත්තෙන් ගත්තොත් එහෙම, ලෝකෙ පැත්තෙන් මිනිස්සෙක් එයා පොසිටිව්ලි ඕක ගැන හිතනවා. ඒක නා පොසිටිව්ලි හිතනවා කියලා කිව්වේ එයාගේ වත්කම් වර්ධනය කර ගැනීම සඳහා. එහෙම කෙනෙක් පිගුරු මේ ලෝකෙ ගැන මෙහෙම හිතනවා රජය ගැන. එයා හිතනවා හොඳ වෙලාවට නේද මේ රජේ බදු ගහන්නේ. මේ රජේ බදු ගැහුවේ නැත්තා මට මෙතන ඉඳලා කොළඹට යන්න ඕන නම් මම JCB එකක් අරගෙන ඉවරලා පාරවල් කපාගෙන යන්න බෑ. නේද? රජයට බදු ගහන නිසානේ පාරවල් කපලා තියෙන්නේ, හදලා තියෙන්නේ. දැන් හොඳ වෙලාවනේ රජේ බදු ගහන්නේ. දැන් රජේ බදු ගැහුවේ නැත්තම් මම එපැ උදැල්ලක් හරි අරගෙන JCB එකක් හරි අරගෙන පාරවල් කපාගෙන එපැ කොළඹට යන්න. කවුද ඉඳ පාරවල් කපන්නේ කවුද? මම එපැ එහෙනම් මේ කාණු ටිකක් දාන්න. මම එපැ එහෙනම් තාර ටිකක් දාන්න. මම එපැ එහෙනම් මේකේ ලයිට් ටිකක් දාන්න. හොඳ වෙලාවට රජේ බදු ගහන්නේ. මගෙන් රුපියල් 20,000ක බද්දක් විතරයි ගන්නෙ. ඒ ගන්න බද්දට මහ විශාල පාරක් හදනවා. මහ විශාල කාණු පද්ධති හදලා විදුලිය දීලා. ඉතින් ඒ ටික දීපේ කොච්චර හොඳයිද? දැක්කද? එකම දේ ගැන මිනිස්සු හිතන විදි. ඒක තමයි පිටුදුර කියන්නේ. ඔබ ફોકસ කරන්නේ මොහොකටද? ඔබ අරමුණු කරන්නේ මොහොකටද? ආන්ගේ අරමුණු කරන දෙයට පක්ෂව හිතන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔබ අරමුණු කරන්නේ දැන් මේ 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 බණ අහන්නේ මේ හිතේ දුක නිවා ගන්න ඕන අයනේ. ඔබ අරමුණු කරන්නේ හිතේ දුක් දුරු කර ගැනීම නම්, ඔබ අරමුණු කරන්නේ රාග දේශ මෝහ දුරු කර ගැනීම නම්, ඔබ හිතන පැටර්න් එක, ඔබ හිතන විදිය ලෝකෙ ගැන ඒ අරමුණු කරන දෙයට සාපේක්ෂව ඒකට පක්ෂව හිතන්න පුරුදු වෙන්න. පිංගුතුනි, ඔබ අරමුණු කරන දෙයට විපක්ෂව නම් ඔබ හිතන්නේ සත්වපුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන්. ඔබ අවුරුදු 500ක් තිස්සේ හිතන් හිටියත් ඔබ හිතන විදිය වැරදි. මොකද ඔය හිතන විදියට කවදාවත් බෑ පිංගුතුනි ඔබ හිතන් ඉන්න ඩ්‍රීම් එකට යන්න. ඔබ හිතන් ඉන්න දේ ඇචීව් කරන්න ඔබට කිසිම දවසක බෑ ඔය කරන ක්‍රමයට. එහෙනම් ඔබ ක්‍රමේ වෙනස් කරන්න ඕන. හිතන විදිය වෙනස් කරන්න. පිංගුතුනි, මිනිස්සෙකුට රෝස මල් ඕන නම්, දැක්ක මම මේ ඔලි උදාහරණයක් ඔබට දෙන්නේ. මිනිස්සෙකුට රෝස මල් නම් අවශ්‍ය. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් රෝස ගහක් දැක්කහම එයාට පේන්නේ රෝස ගහේ රෝස මල්. මනුස්සයෙක් ෆෝකස් කරන්නේ රෝස කටු වලට නම් එයාට රෝස ගහක් දැක්කම පේන්නේ රෝස කටු. එංගදී රෝස ගහේ රෝස කටුත් තියෙනවා, රෝස මලුත් තියෙනවා. එයාගේ අවශ්‍යතාවය මොකද්ද? ඊට පක්ෂවයි එයා හිතන්න පුරුදු වෙන්න ඕනේ, දකින්න පුරුදු වෙන්න ඕනේ මේ ලෝකෙ දිහා. එහෙනම් ඔබ බිංගුද්දනේ මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී සියලු දුක් නිවාරණය කර ගැනීම, සියලු දෙකින් අත මිදීම, රාග දේශ මොහයෙන් මිදීම. ඕක තමයි ඔබ බලාපොරොත්තු වෙන දේ. එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔය දේ නම් ඔබ ලෝකෙ ගැන හිතන් ඉන්න විදිය ඒකට පක්ෂපාතී කර ගන්නවා. ඔබ ලෝකෙ ගැන හිතන් ඉන්න විදිය නිසා ඔබගේ හිතේ රාගදේශ මෝහ වැඩි වෙනවනම් නැත්තම් ඔබට කේන්ති යනවනම් රාගයේ දිනුනු වෙනවනම් පිඟුතුනි ඔය හිතන් ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම වැරදි. ඔන්න බෙගදුර ඔබට හොඳ නිර්ණායකයක් දුන්නා. නැත්තම් ඔබ දන්නේම නෑ මොකද්ද ඔබට වෙන්නේ කියලා. පිඟුතුනි ඔබ කතාවක් අහලා තිනව හොද හොද මඩේ දාන එක හරියන්නේ නැහැ කියලා. ඔව්. ඒකට හේතුව තමයි පිඟුතුනි ටී-ෂර්ට් එකක් ඇඳුමක් අරගෙන මොන හරි ඇඳුමක් හැමදාම මඩ ගෑවි ගෑවි හොදන්න බෑ. හැමදාම හොදන්න බෑ යම් කාලයක් විතරයි හොදන්න පුළුවන්. හැමදාම හොදන්න බෑ වේද? යම් කාලයක් මඩ ගෑවෙනවා, හොදනවා, මඩ ගෑවෙනවා, දූවිල්ල ගෑවෙනවා, හොදනවා. ඔහොම 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 ඔබ කාලයක් පරිහරණය කරනවනේ ඇඳුම. හැබැයි හැමදාම පරිහරණය කරන්න බෑ. යම් කාලයක් ගියාට පස්සේ ඒ ඇඳුම දස් දින්නෙහිකට දාන්න. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න. මෙන්න මෙහෙමයි ගොඩක් මිනිස්සු වැඩ කරන්නේ. හැමෝටම ඕනි නිවන් දකින්න. හැමෝටම ඕනි දුකින් අත මිදෙන්න. ඒ අත මිදෙන නිවන් දකින්න උත්සාහ කරන මිනිස් වර්ග තුනක් ප්‍රධාන වශයෙන් ඉන්නවා. එක පිරිසක් ඉන්නවා මෙන්න මෙහෙම. ඒ අයත් කැමති දුක දුරු කරගන්න. දුක දුරු කර ගැනීම උදෙසා සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඒ අය හිතන් ඉන්න විදි අපි හිතමු 100ක් තියෙනවා කියලා උදාහරණයකට. එතකොට මේ දුක දුරු කර ගැනීම උදෙසා කටයුතු කරන මේ මිනිස්සයා සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදි 100න් 50ක් නිසා එයාගේ හිතේ රාග දේශ මොහ වැඩි වීමකුයි සිද්ධ වෙන්නේ. එයාගේ හිතන් ඉන්න විදිය නිසා. හරිද? ඉතුරු 50 නිසා නැත්තම් ඉතුරු හිතන් ඉන්න ඉතුරු 50 නිසා එයාගේ හිතේ රාගදේශ මොහ අඩුවීමක් සිද්ධ වෙනවා. හරිද? ඔන්න දැන් අපි එක දවසක් ගමුකෝ මේ පුද්ගලයාගේ. මේ පුද්ගලයාගේ එක දවසක් තුල එයා 50%ක් හිතන් ඉන්න විදි නිසා එයාගේ රාගදේශ මොහ වැඩි වෙනවා. 50%ක් හිතන් ඉන්න විදි නිසා එයාගේ රාගදේශ මොහ අඩු වෙනවා. එතකොට මේ වෙනකොට එයාගේ හිතේ රාගදේශ මොහ මට්ටමකුත් තියෙනවා. ඒකට අපි කියනවා එයාගේ දැන්ට තියෙන ඇවරේජ් එක නැත්නම් දැන්ට තියෙන தත්ත්වය. මට කියන්න මේ පුද්ගලයා මාස 6ක් අවසානයේදී මෙයා නිවනට ලං වෙනවද නැත්නම් නිවනින් ඈත් වෙනවද නැත්නම් එතනමද? පිටුතුනේ එයා එතනමයි. ඒකට හේතුව තමයි එයා හිතන් ඉන්න විදි බැලන්ස් එකට යන්නේ. ඒ කියන්නේ යාහි එක්තරා සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදිහ නිසා රාගදේශ මොහ වැඩි වෙනවා 50%ක්. ඉතුරු 50% නිසා රාගදේශ මොහ අඩු වෙනවා. ආන් ඒකේන හොද හොද මඩේ දාන පුද්ගලෙක්. ඒකේන 50%ක කාලයක් හොදනවා. ඉතුරු 50% මඩේ දාන. ඒ නිසා එයාගේ මානසික තත්ත්වය දියුණු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා අවුරුද්දක් තිස්සේ මේ බණ කොච්චර ඇහුවත් එයාගේ මානසිකත්වය එතනම තමයි තියෙන්නේ. මේකදී මේක බොහොම ගැඹුරු කාරණා, බොහොම ඩීප්ලි මේකට බහින්න පුළුවන්, ගොඩාක් විස්තර කතා කරන්න පුළුවන් කොටසක් අපි ඉස්සරහට කතා කරමු කොටස් වශයෙන්. එතකොට තව පුද්ගලෙක් ලෝකේ ඉන්නවා. මම ඔබට කිව්වා පුද්ගල වර්ග තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. තවත් පුද්ගලෙක් ලෝකේ ඉන්නවා. ඒකේන සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිවලින් 70%ක් නිසා එයාගේ රාගදේශ මොහ ක්ෂය වීමක් සිද්ධ වෙනවා. නැත්නම් රාගදේශ මොහ අඩු වීමකුයි සිද්ධ වෙන්නේ. 30%ක් හිතන් ඉන්න විදි නිසා එයාගේ රාගදේශ මොහ වැඩි වෙනවා. ඒ කියන්නේ එයා වැඩිපුර හොදලා අඩුවේ මඩේ දාන කෙනෙක්. ආන් ඒකේන මන්දගාමි දුම්රියක් වගේ. මන්දගාමි දුම්රිය නැවතිලා නෙමෙයි තියෙන ස්ටේෂන් එකේ. හිමීටයි යන්නේ. ආන්ගේ අය දැන් අවුරුද්දක් දෙකක් තුනක් තිස්සේ බණ අහනවා ඇති. නමුත් ඔබගේ මානසික මට්ටම මොකද්ද කියලා ඇහුවොත් එහෙම එයා කියයි මානසික මට්ටම යම් දියුණුවක් තියෙනවා. නමුත් ඉතින් හිමින් තමයි මේක වැඩෙන්නේ කියලා. ආන් ඒ එක පිරිසක්. එතකොට ඒ අය පිංගුතුනි නිවනට යනවා. නමුත් බොහෝම මන්දගාමීව තමයි යන්නේ. ඉතාමත් හිමින් යන්නේ ඉබ්බෝ. එර බලනව පොව බලනම මොන කැටගරියකද ඉන්නේ කියලා. තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ලෝකයේ සත්වපුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිහේ හිතාගෙන ඉන්න විදිහෙන් 20%ක ප්‍රමාණයක් නිසා හිතේ රාග දේශ මොහ අඩු වෙනවා. 80%ක් හිතන් ඉන්න විදි නිසා රාග දේශ මොහ වැඩි වෙනවා. ඒකේන වැඩියෙන් මඩේ දාලා අඩුවෙන් හොදන කෙනෙක්. ඒ කියන්නේ දැන් ඔබ කියන්න ඒකේන ඒකේන හරියට වින්දුරි මේ අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් පිටිපස්සට එන කෙනෙක්. අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් පිටිපස්සට එනවා. ආන් එහෙම අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් පිටිපස්සට එන මිනිස්සෙක් දවස් සතියක් ඇතුළතදී කොච්චර දුරක් ඉස්සරහට යනවද කියලා මම ඔබගේ ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න බලන උත්තරය. අඩි 15ක් ඉස්සරහට යන මිනිස්සෙක් අඩි 25ක් පිටිපස්සට එනවා. ඒ කියන්නේ අඩි 15ක් ගියොත් එයා අඩි 25 පිටිපස්සට එනවා. ඒක නේද සතියක් අවසානයේදී කොච්චරක් ඉස්සරහට යනවද? හෝ හෝ හාමුදුරනේ අහපු ප්‍රශ්නේ වැරදි නේද? එයා ඉස්සරහට නෙමෙයි යන්නේ. එයා යන්නේ පිටිපස්සට. හැබැයි එයාටත් හිතෙනවා එයා ඉස්සරහට යනවා වගේ කියලා. බලන්න ඔබත් ඉන්නේ ඔතනද කියලා. ඔබ ටිකක් දුරට හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ රාගදේශ මොහ වැඩි වෙනවා. සමහරවිට ඔබගේ හිතේ රාගදේශ මොහ අඩු වෙනවා. ඔබ බොහෝ හිතන් ඉන්න විදිහ නිසා, ඒ කියන්නේ 80%ක් විතර හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ රාගදේශ මොහ වැඩි වෙනවා. මතක තියාගන්න. ඔබ වැඩි කාලයක් මේ නිවන් මාගේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඇයි? ඔබ ඔය ඉස්සරහට යනවා වගේ පෙවුනට ඔබ යන්නේ පිටිපස්සට. එහෙමයි අපේ ආරාමයටත් වෙන්නේ. එයා අනගාരിക වෙනවා. අනගාരികාවක් විදිහට එනවා ඒ ඉන්න ස්ථානෙට. ඒ සමහර අය කියනවා දැන් මං අවුරුද්දක් වෙනවා අනගාരികව ඇවිල්ලා. මං අනගාരികව එන දවසේ මගේ හිතේ මානසිකත්වය අද වෙනකොට ඊටත් වඩා පල්ලෙහාට ගිහිල්ලා. එහෙනම් ඔබ තේරුම් ගන්න එයා මොන කැටගරි එකට අයිති මිනිස්සෙක්ද කියලා. එයා අයිති වෙන්නේ පිංගුතුනි. එයා හිතන දේවල් වලින් වැඩි ප්‍රමාණයක් නිසා එයාගේ හිතේ මානසිකත්වය විනාශ වෙනවා. බොහොම අඩු ප්‍රමාණයක් නිසා එයාගේ හිතේ මානසිකත්වය දියුණු වෙනවා. හැබැයි මානසිකත්වය දියුණු වෙන්න හිතන් ඉන්න ටිකකුත් එයා ගාව තියෙන නිසා එයාට හැමතිස්සෙම හිතනවා එයා මග වඩනවා කියලා. ඇයි? රාගදේශ මොහ අඩුවීම උදසා හිතන් ඉන්න විදි ටිකකුත් එයා ගාව තියෙනවා. ඒ නිසා එයාට හිතනවා එයා මග වඩනවා කියලා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේකයි. එයා මග වඩනවාට වඩා එයාගේ මග වෙනසෙනවා. ඒ නිසා තමයි අවුරුද්දක් අවසානයේදී එයා ඉඳපු දෙන්නු පස්සට යන්නේ. ඒ කියන්නේ එයා හරියට අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් ආපසර එන කෙනෙක්. ඒක නෑ ඇත්තරම අවුරුද්දක් අවසානයේදී ඉස්සරහට නෙමෙයි යන්නේ. එයා යන පිටිපස්ස. ඒ නිසා එයා අනගාരികව ඇවිල්ලා ගේට්වෙන් ඇතුළට ඇවිල්ලා එතනින් උත්කෘෂ්ඨම ඵලයට යන්නවා වගේ එයාට පෙවුනට ඇත්තරම එයා ගේට්ටිනුත් එළියටයි යන්නේ. ඕන්නෝ පිරිසකුත් ඉන්න. තවත් පිරිසක් ඉන්න. ඒ තමයි එක්ස්ට්‍රා ඕඩිනරි පිරිස. අතිවිශේෂ පිරිසක් ඉන්න. ඒගොල්ලන්ගේ මානසිකත්වය විතර ගොඩාක් වෙනස්. ඒගොල්ලන්ගේ මානසිකත්වය තමයි පිංගුතුනි. ඒගොල්ලෝ හිතන් ඉන්න විදිවලින් 90%ක් හිතන් ඉන්න විදි නිසා ඒ අයගේ මානසිකත්වය දියුණු වෙනවා. ඒ කියන්නේ ඒ අයගේ මානසිකත්වය රාගදේශ මෝහ ඡේවීමකුයි සිද්ධ වෙන්නේ. 10%ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිහ නිසා රාගදේශ මෝහ වැඩි වෙනවා. ආන් ඒ පුද්ගලයෝ ඒකාන්තයෙන් ඉස්සරහට යනවා. වේගයෙන් ඉස්සරහට යනවා. ඒගොල්ලගේ මානසික දියුණුව අතිවේගවත්. ඒගොල්ලෝ අවුරුද්දක් අවසානයේදී අවුරුද්ද පටන් ගත්ත දවසේ මානසිකත්වයට වඩා අවුරුද්දක් අවසානයේදී එයාගේ මානසික මට්ටම ගොඩාක් ඉදිරියට ගිහිල්ලා අධික වේගෙන් ඉස්සරහට යනවා. බොහොම ටික දවසකින් ඒගොල්ලෝ ඵලය පූර්ණේ කරගන්න. ඕන් මොහොම් පින්තුනේ මේ වර්ග ඇත්තම තුනනේ වර්ග හතරක් ලෝකෙ මිනිස්සු ඉන්නවා. දැන් අපි ආයේ මතක් කරගත්තොත් ඒ වර්ග හතර පළවෙනි පිරිස අපි හිතමු මේගොල්ලන්ට ඒ කියන පිරිස කියලා. ඒ අකුරෙන් හඳුන්වන පිරිස. ඒ කියන පිරිසගේ ක්‍රමය තමයි ඒගොල්ලෝ ලෝකේ ගැන නැත්තම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදිවලින් 150ක් නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. 150ක් නිසා ඒ අයගේ මානසිකත්වය පිරිහෙනවා. ආන් ඒගොල්ලෝ එතනම ඉන්න අය ඔහේ එකතන පල්ලෙන පිරිස. අපි B කියන පිරිස ගත්තොත් ඒ පිරිසගේ ක්‍රමය තමයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ලෝකේ ගැන හිතන් ඉන්න විදිහින් 70%ක් වගේ හිතන් ඉන්න විදිය නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. 30%ක් වගේ හිතන් ඉන්න විදිය නිසා මානසිකත්වය පිරිහෙනවා. ආන් ඒ අය මන්දගාමී ඉදිරියට යනවා. මන්දගාමී දුම්රියක් වගේ හිමීට තමයි යන්නේ. C කියන පිරිස ලෝකේ ගැන හිතන් ඉන්න විදිහින් 80%ක විතර ප්‍රමාණයක් නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය පිරිහෙනවා. නමුත් 20%ක් වගේ ප්‍රමාණයක් නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. ආන් ඒ පිරිස ඉස්සරහට යනවා වගේ පෙනුනට ඇත්තම යන්නේ පිටිපස්සට. ඇත්තම යන්නේ පිටිපස්සට. ඒ නිසා ඒගොල්ලෝ නිවනෙන් මේ ගමන කෙලවර කරගන්න අය නෙමෙයි, නැවත සැරයක් ලෝකෙට වැටිලා ලෝකේ රමණය කරන පිරිස. ඒ වගේ අය ඔබගේ ජීවිතේ ඕන් තරම් හම්බෙලා ඇති. ඔය කියපු C කියන කැටගරි එකේ ඉන්න පිරිස. ඒගොල්ලෝ තමයි පින්තුනේ මේ බණ ඇහුවට පස්සේ අපිත් නිවන් දකිමු, අපි බණ හමු, අපි කරමු, අපිත් ඇවිදිමු, අරක මේක කියලා හරි උජාරුවට වැඩේ පටන් ගන්නවා. යම් කාලයක් ගියාට පස්සේ ඒක කසාද බඳලා ළමයි දෙන්නුත් ඒකට ඉන්නේ. ඒ අය ඒගොල්ලෝ ඉස්සරහට යනවා වගේ පිනල ඒගොල්ලෝ ඇත්තටම යන්නේ පිටිපස්සට. මොකද ලෝක සම්මතයට පේන්නේ එක එක දේවල් කරනවා. නමුත් ලෝක සම්මතයට පෙවුනට ඒගොල්ලන්ගේ මානසිකත්වයේ වෙන දෙයක් තියෙන්නේ. පන්සලට එනවා, තෙල් සමාදන් වෙලා හැම ඉන්නවා, සුදුවත ඇඳගෙන හැම ඉන්නවා, හරි ලස්සනට ඉන්නවා. නමුත් ඉන්න ගමන් පන්සලේ හිටියට ඒගොල්ලෝ හිතන් ඉන්නේ විදිය නිසා උපාසික අම්මලා උපාසක මහත්තුරු දැක්කහම ඒගොල්ලන්ගේ හිතවල රාග දේශ මොහ වැඩි වෙන විදියටයි ඒගොල්ලෝ දකින්නේ වදිය. ඒ නිසා පන්සලට වෙලා හිටියට පන්සලේම ජීවත් වුණාට ඒගොල්ලන්ගේ මානසිකත්වයේ එන්න එන්න පිරිහෙනවා. මොකද ඒගොල්ලෝ අංක C කණ්ඩායමේ ඉන්න පිරිස. C කියන කැටගරි එකේ ඉන්න පිරිස. ඒගොල්ලෝ ක්‍රමානුකූලව එකපාරට පන්සලෙන් අයින් වෙන්නේ නැහැ. ඇයි? යමක් කරන දේකුත් තියෙනවා. යම් කාලයක් පන්සලේ ඉන්නවා. ඊට පස්සේ මේ මගින් ඉවත් වෙනවා. ඔබට ඕන් තරම් ඇති පිංගුදිනේ ඔබත් එක්ක බණ අහන්න ආපු බොහෝ පිරිසක් හිටියා. දැන් ඉන්නේ බොහොම අඩු පිරිසක්. ඒ අය C කියන කැටගරි එකේ ඉන්නේ අය. මොකද ඒගොල්ලෝ බැලූ බැලමට කතා හැම කරනවා, හරි ලොකුවට, හරි උජාරුවට කතා බහ කරනවා, අරක මේක කී කී. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඔබට හිතා ගන්න බැරුව ඇති මේ මිනිහා හැල්ල ගිහිල්ලා. ආන් ඒ පිරිස. ඊට පස්සේ අංක D නැත්තම් D කියන කැටගරි එකේ ඉන්න පිරිස තමයි මේක ඉන්න උත්කෘෂ්ඨමත්ම පිරිස. ඒගොල්ලෝ හැල්ල වෙනම ක්‍රමයක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ 90%ක් හිතන් ඉන්න විදිහ නිසා ලෝකෙ ගැන නැත්තම් සත්පුද්ගල ද්‍රව්‍යස සම්බන්ධ හිතන් ඉන්න විදිහ නිසා ඒගොල්ලන් හිතවල රාගදේශ මොෂය වෙනවා. ඒ වගේම තමයි 10%ක් හිතන් ඉන්න විදිහ නිසා හිතවල රාගදේශ මොහ වැඩි වෙනවා. ආන් ඒ පිරිස බිඳුති බොහෝම වේගයෙන් ඉදිරියට ගිහිල්ලා මේ නිවන පූර්ණේ කරගන්න. නැත්තම් මේ සියලු දුකින් අත මිදෙනවා. නැත්තම් රාගදේශ මොහ වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් ඔබට හොඳාකාරව වැටහෙන්න ඕනි ඔබ කොයි කැටගරි එකේද ඉන්නේ කියලා. මේ කැටගරි එකෙන් ඔබට උඩට එන්න ඕන නම් ඔබ කළ යුත්තේ ඔබගේ පරම්පරාවෙන් හිතන් ඉන්නේ විදිහ වුණත්, ඔබ අවුරුදු 5ක් 6ක් තිස්සේ හිතන් ඉන්නේ විදිහ වුණත්, ඔබගේ යාළුවෝ හැමෝමත් හිතන් ඉන්නේ විදිහ වුණත්, මේ ලංකාවේමයි හිතන් ඉන්නේ විදිහ වුණත්, ඔබ හිතන් ඉන්නේ විදිහ ඔබට ඒකෙන් තීරණය කරන්න බෑ ඔබ ලෝකයේ ගැන හිතන් ඉන්නේ විදිහ හරිමද කියලා. මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඔබ හිතන් ඉන්න විදිහ හරිමද කියලා ඔබට ඒකෙන් තීරණය කරන්න බෑ. ඔබ තීරණය කළ යුත්තේ ඔබ හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ ප්‍රසාද හිත බිඳෙනවද නැත්නම් ප්‍රසාදිත වැඩෙනවද. ආන් ඒකෙන් තමයි ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදිහ නිවැරදි කියලා. එහෙනම් මේ විදිහට ඔබ දැන් මේ කාරණා ටික තේරුම් අරගෙන ඔබ හිතන් ඉන්න විදි ටික වෙනස් කරගන්න. අපි ඉදිරි දේශනාවකදී මේකට තව උදාහරණ ඔස්සේ ඔබට පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්න කොහොමද මේ හිතන් ඉන්න විදි වෙනස් කරගන්න කියලා. හොඳයි පිටුතුනි, එහෙනම් අපි අදට දහම් සාකච්ඡාව හමාර කරමු. ආයිත් දවසක මුණ ගැහෙන අදහසයි. හොඳයි, එහෙනම් අපි කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා දහම් සාකච්ඡාව අවසන් කරමු. හොඳයි පිංගුතුනි එමුනා සෑම සුදන සිහිපත් කරගන්න අනන්ත සසර පුරා ඔබ විසින් කරගත් දෙනව සීලම් පුණ්‍ය ගංගා කුසලංග සිහිපත් කරගෙන ඒ වගේම දහම් දේශනා ශ්‍රවණය කිරීම තුලින් දහම් මනසිකාරය කිරීම තුලින් විවිධාකාරී බුද්ධ ආදී උතුමන් වහන්සේලා උදසැප උපස්ථාන කිරීම තුලින් යගේ ගියව සීලම් පුණ්‍ය ගංගා කුසලංග සියල්ල සිහිපත් කරගන්න මේ කරගන්න දෙනව අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුකට මාරාමේ අපි සිල් දිනාට මාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා ගුරු දේවුත්තන් වහන්සේ අදට සීලම් මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේලා සෑම සිල් දිනාත් ඒ වගේම ලෝකාත්‍රය පුරා මගවඩන්නව භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියනව සිවුවන පිරිසත් ඒ වගේම පිටුතුනි ලෝකේ පුරා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා කැපලා කටයුතු කරන්නව මහානායක අනුනායක ආදී මහා සංඝ රත්නයත් ඒ වගේම ආරාම විහාරයේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නව සීලම මහත් මහත්මී සෑම සුදිනත් ඒ වගේම දායකාරක ආදීව ආරාමයේ සීල වැඩ කටයුතු වල සහ සම්බන්ධල උදව්පකාර කරන්නව සීලම දායකාරක ආදී සෑම සුදිනත් ඒ වගේම ඔබගේ මවදී මාපිය හිත මිත්‍ර ඥාති සජීව සිටිනා සියලු දෙනා තේබම ලෝකේ ආරක්ෂා කරන සංවර්ධන කරන පාලනය කරන යම් පිරිසක් ඉන්න සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතනි සම්බුද්ධ ශාසනයේ දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා කැපලා කටයුතු කරන්න ආ වූ සක්‍රදේවන් තුබැද සිවිරු පරිවාර සේනාපති ත්‍රාස්ත විරු විරුපක්ෂ වෛශ්‍ය වෙනේ කියන සතරවර්ණ දිව මහරජායගේ පරිවාර සේනාපති ඒ වගේම සියලු ලෝක සත්ත්වයන්ගේ යහපත උදෙසා කටයුතු කරන්න ආ ශ්‍රී විෂ්ණු කතරගම සමන් පත්තිනි දරිමුණ්ඩ අයනායක ගම්බාර බණ්ඩාරාදී නානනම් කුලි පිණි සිටින් ලෝක සත්ත්වයන්ගේ සුඛ විහිනේ ද කටයුතු කරන්නව සියලු දේව සොමෙන් වහන්සේලාත් ඒ වගේම පිඟුතුනි අනන්ත සතර අපුරා පැමිණි ගමනේදී සහ මේ යත් බැවේදී ඔබගේ නමින් මල ගියා වුණු ජන්මාන්තරගත වූ දෙනාව යම් ඥාති හිත මිත්‍රාදී පිරිසක් ඉන්නවනේ සෑම තුනක් සිහිපත් කරගන්න මේ කරගන්න දෙනා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගය සියලු දෙනා කෙරෙහි විහිදී පැතිරියත් ආයි පින් විහිදී පැතිරිය යාමතුනේ සියලු දෙනාම දස අකුසලෙන් මිදෙත්තා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා හිතාගෙන සාදු කාර්ය දු පිං අනුමෝදන් කරන්න. ඒ වගේම මේ කරගන්න දෙන අනන්ත ප්‍රමාණ මහ පුණ්‍ය ගංගා කුසලංගල් මහ බල මහිමෙන් මේ මිහිමල්ල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වේවා හිතාගෙන සාදු කාර්ය දෙ රදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසන අවසෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගල් මහ බල මහිමෙන් ඔබ අප සිය දෙනාටම මේ අත් බැවේ තුරදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැන්සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පිංසල් ඒකාන්තේම හේතු වාසනා වේවා කියලා සාදු කර දෙලා අදිස්ථාන කරමු. සෑම සිදුනාට මේ හම්පතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සිකිත්තර වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සොත්ති භවන්තුතේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලන්ති සිද්ධාර්ථ යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සිකුත්තර වේවා. තෙරුවන් සරණයි සිද්ද. යතිවරයන්